අවසරයි සර්, මම භාවනාව කරලා අර රූප ස්වභාවයක් මත නෙමෙයි වේදනා ස්වභාවයක් අත්විඳලා ඔබතුමත් එක්ක සාකච්ඡා කරලා ඊට පස්සේ මම මෙතෙන්ද මගේ ප්‍රඥාව යොදන්න පුළුවන්ද කියන්න කියලා බලන්න මහන්සි ගත්තම මට තේරුණා මෙන්න මේ විදිහේ දේවල් ටිකක්. එතකොට කායanusasanාව ගොඩක් කල් කරලා ආපු ඒ ස්වභාවය මට අයිති දෙයක් නෙවෙයි කියන එක තේරුණා. මොකද මේ මට කිසිම විදියකින් එක වෙනස් කරන්න ඕනුණත් නැතිුණත් කරන්න බෑ කියන එක තේරුම් ගත්තා. එතකොට මෙතන මට අයිති දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගත්තා. ඊට පස්සේ විමසීම කරන්න පටන් ගත්තා ගොඩක් ලොකු උපේක්ෂාවකින්. ඊට පස්සේ මෙතන තියෙන්නේ ප්‍රකට වෙන ගතියක් විතරයි. ඒ ප්‍රකට වෙන ගතිය මම රුප්පණය කියලත් හඳුනා ගත්තා. මම දන්නා එක හරියටම හරිද කියලා මට තේරෙනවා එතන රුප්පණයක් තියෙනවා කියලා. එතනින් මට කිසිම ලැබීමක් වගේ දෙයක් ලැබෙන්නේ නැහැ. ඒක ඔහේ යන දෙයක්. ඊට පස්සේ මේක රුප්පණය කියලා ගත්තට ඒක මම දකිනා විතරයි. මට අල්ලලා බලන්න එහෙම මොකුත් දෙයක් නෑ. එතන වෙලා නැහැ. ඊට පස්සේ තේරුම් ගත්තා මෙතන වේදනා ස්වභාවය එන්න හේතුව තමයි කය කියලා මම ඉස්සර භාවනාවට ගත්ත අරමුණ. ඒ කියන්නේ රූපය. ඊට පස්සේ මේක මට සංඥාවක් විදියට දකින්න පුළුවන් වුණා. මම ඉස්සරවකගෙන ගොඩක් චේතනා කරා. දැන් නම් චේතනා ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒ නිසා සංඛාර ගොඩක් අඩුයි කියලා කියන්න පුළුවන්. එතකොට මම බැලුවා මොන ආයතනයකද මේක දැනෙන්නේ කියලා. එතකොට මට තේරුණේ ඒක කාය ආයතනය ඔස්සේ. හැබැයි මුලදී මම ඒක මන ආයතනයෙන් ගොඩක් බලන්න පටන් අරන් තිබුණා මනසට තියලා. මම ඒක දැන් ගොඩාක් අතුරට අඩු කරගෙන යනවා. හැබැයි මේ කියුටික නම් දැන් මනසින් අල්ලලා තමයි මම මේ කියන්නේ. හැබැයි ස්වභාවිකව ඒ දකින දේ මනසින් මම අල්ලන්නේ නැතුව ඉන්න දැන් පුරුදු වෙලා තියෙනවා. ඒක ගොඩක් අය පුරුදු කරපු දෙයක්. ඒ නිසා මෙතන සම්පූර්ණයෙන්ම කිව්වත් වැරදිද මම සම්පූර්ණයෙන්ම කය විඥාණයෙන් දකින තත්ත්වයක් විදිහට අවබෝධ කරගත්තා ප්‍රඥාවෙන්. වෙන කියන වචනිකුත් නැති නිසා ඒක කියනවා. එතකොට මට මේ මෙසේ බලන්න කියලා තමයි එදා අවවාද ලැබුණේ. ඉතින් මම හිතුවා මම මේ බලන්නේ මෙසේ කියන එක නේද කියලා. ඊට පස්සේ තවදුරටත් මගේ ධර්ම දැනුම උපයෝගී කරන අපහු මම මගේ ධර්මය දැනගත්ත දේවල් උපයෝගී කරගෙන පස්සට ගිහිල්ලා බලනකොට අර කය රූප දෙක, කය විඥාන, අර ස්පර්ශය ඒවටික තිබුණාට මට දැනෙන්නේ වේදනා ස්වરૂපයක් වෙනකොට විතරයි. ඒකත් මම හිතලා බැලුවා. මම හිතන දැනුම ප්‍රයෝගී කරගෙන. එතකොට මෙතන උපාදාන වීමක් තියෙනවා කියන එක මම උපාදාන වීම මට තේරෙනවා. ඕක ගැන කිසිම සැලකිල්ලක් නැති වෙච්ච වෙලාවක බොහොම සිවුම් වෙනවා. උපාදානේ ගොඩක් අඩුයි කියලා තේරෙනවා. ඊට පස්සේ ඕක බලන්න ගියාම එතකොට අර ගොරෝසු ගතියක් ඇවිල්ලා උපාදානය මට ප්‍රකට වෙනවා. එතකොට මම හිතා මම දකින්නේ මේ පංච උපාදානස්කන්ධේ රංගපෑමක් නේද කියලා. රංගපෑමක් කියන වචනය මම යොදාගත්තේ මම ඇත්තටම ඒක සිහිනයක් වගේ ඒක නිසා. ඒක තමයි මගේ ඒක තමයි මට මම මේ දවස්වල කරගෙන යන එකේ ප්‍රතිඵලය කියන්නත් පුළුවන්. මට තවත් අවවාදයක් දෙනා නම් ගොඩාක්
තියෙනවා. දැන් අර මුලින්ම කියපු විදිහ බලනවා කියපු විදිහේ අගට නෙමෙයි පටන් ගන්නකොට කිව්වේ. දැන් මේකේ තිබුණ අඩුපාඩු පැහැදිලි නේද? මේක මුලින්ම මට අද පාලනය කරන්නත් බෑ. මේ තාත් එකක් කිව්වනේ නේද?
කිව්වා මම ඒ දැන් ඒ රූප ස්වභාවය මට කිසිම පාලනයක් කරන්න බෑ. හැබැයි මම අත්දකලා තියෙනවා සමහර වෙලාවට මනසේ කලබලයක්, ඒ කියන්නේ මම මට මොනවා හරි අසුභ ආරංචියක් නැත්තම් කාට හරි ලෙඩ වෙලා මොනවා හරි කියලා ආරංචි වෙලා මනස කලබල වෙනකොට මේකත් ගොඩක් කලබල වෙනවා. ඒ රූප ස්වභාවය ගොඩක් රුප්පණය වෙනවා කියලා තේරෙනවා. ඒක වැඩි වෙනවා. ඒ එච්චරයි මම මනසින් දැනට මට සම්බන්ධ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ தත්ත්වය විතරයි.
රූප ස්වභාවය වැඩිපුර රුප්පණය එනවා කියනවට වඩා ඒ රුප්පණය කියන එකම තමයි අපට රූප ස්වභාවය වෙන්නේ.
සෝරි මට මම කියන්න ඕන වේදනා ස්වභාවය කියලා. මට කියවුනේ රූප ස්වභාවය කියලා. වේදනාවේ අඩු වැඩිවීම මම දකින්නේ.
නම් වේදනාවද රූපෙද කියන එක දැන් අපේ පැහැදිලිීමේ වෙනස විතරයි. වේදනාවද රූපෙද රූපන වේදනා ඒවා සේරම ඒ කියන්නේ දැන් මොකද්ද මේකට කියන්නේ සිද්ධියක් කියන එක.
එහෙමයි.
සිද්ධිය කියන එක අපි දැනගන්නේ වේදනා විදිහ වෙන්න පුළුවන්, සංඥා විදිහ වේදනා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ දැට දේවල් නෙමෙයි යෝවා. අලවෙනි තේරුම් ගන්න ඕනේ ප්‍රකට වීම නැත්නම් ඒ සිද්ධියේ ඒ ප්‍රකට වීම. ඒ වේදනා රූප හරි මොනවා හරි එක ස්කන්ධ රූපස්කන්ධ කියලා පනවන්නේ යම් කිසි ඒ ස්වરૂපය රූප ස්වභාවය දුර ළඟ රහීන ප්‍රණීත මේක රළුවට අහු වෙනවා නැත්නම් සියුම් මෝලාරික සියුම් වගේ අජ්ජත්යි නැත්නම් බහිත්යි එහෙම වෙන් කරන්න පුළුවන් නැත්නම් ඒ හිතීමක් තියනවාද ඒක රූපස්කන්ධය. ඒක රූපස්කන්ධය. ඒ රූප ප්‍රධාන ස්කන්ධ නෙමෙයි කන්ධ මට්ටමේදී රූපස්කන්ධ වේදනා ස්කන්ධ. ස්කන්ධ කියන්නේ මොකක්ද? ස්කන්ධ. ස්කන්ධ කියනකොට අපිට හිතෙනවා මේ දෙයක් කියලා. දෙයක් නෙමෙයි. අන්ද කියන්නේ දැන් අර දුර කියන බව, ළඟ කියන බව, අජ්ජත් බව, බහිද්ද බව වගේ අතීත අනාගත වර්තමාන ඔය 11 ආකාර බවක පැවැත්. දැන් ඒ බව ඒක සිද්ධියක්
නේ.
ඒ භවයේ පැවැත්ම. දැන් ඒ භවයේ පැවැත්ම කියන්නේ අර අපි ලෝකෙට අයිති විදිහට දෙයක් කියන එක නෙමෙයි. ඒ දෙයක් කියන එක ඒ කියන්නේ අපි කොහොමද කියන්නේ දැන් දෙයක් කියනකොට අර ඒක පවතින දෙයක් නේ. අවතින දෙයක් කියන අදහසෙන් පැවැත්ම නෙවෙයි. ඒ කියන්නේ දැන් අතීතයේ අනාගතයේ වර්තමානයේ කියලා පැවැත්මක් දෙන මට්ටමේ ලෝකයට අයිති එකට කියනවා මේ ඇත නැත්නම් සාස්වත කියලා. හරි. සාස්වතය නිමේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. ඒකට කියන්නේ ආසතේ නියම කියන්නේ සද්දේ නේ. ආසතේ නෙමෙයි එකට කියන්නේ. ඒ කියන්නේ අපිට ඒව දැන් දේවල් වගේ නේ. මේ තියෙන රූපයක් ගැන කතා කරනවා වගේ හැඟීමක් නෙන්නේ.
එහෙමයි.
අර මේ තියෙන රූපයක් ගැන නෙමෙයි ප්‍රකට වීමක් ගැනයි කතා කරන්නේ. ප්‍රකට වීම කියන්නේ දැන් අපිට ඔය දැන් චිත්‍රපටියක් බලනකොට ඒකේ තියෙන ඒවා ප්‍රකට වීමක් තියෙනවානේ. මේ වගේ කියන ඒ ප්‍රකට වීම එහෙම නැත්නම් දැන් හීනයක් දකිනකොට නිකන් තියෙනවා වගේ يعني ප්‍රකට වෙනවා තියෙනවා වගේ.
නිකන් මායාවක් වගේද?
අන්න මායාව කියන එක තමයි මිරිඟුව කියන එක. තියෙනවා වගේ ඒ උනාට ලැබෙන්නේ. තියෙනවා වගේම පේනවා ඉදෙනවා ඉතක ගන්න පුළුවන්.
අන්න හරි ඒක තමයි මම අත්දකින්නේ.
අන්න හරි. දැන් ඒ ඔක මොළින්ම දැන් ශරීරය මගේ ශරීරය ඇවිදිනකොට එහෙම බලන්න පුළුවන්. මේ ශරීරය ඇවිදිනවා. ඒකට ඔය ශරීරය ඇවිදිනවා කියන එක අර අර අපි අර කාටුන් චිත්‍රපටි වල අර පොටක රූප ඇඳලා වේගෙන් පෙරලනකොට ශරීරයක් ඇවිදිනවා පේන්නේ.
මැවෙනවා.
අන්න. දැන් ඒ ඇවිදින ශරීරයක් එතෙන්දි ප්‍රකට වෙනවා. හරි. හැබැයි අපි හොඳට දන්නවා ඒ ශරීරය ලැබෙනවාද? ලැබෙනවාද කියන්නේ දෙයක් වෙනවාද?
දෙයක් වෙන්නේ
නැහැ. ඒ ඒ ඒ ඒක දැන් හොඳටම පැහැදිලි ඉන්නේ මිරිඟු ස්වභාවයක් කියලා.
එහෙමයි.
මේ ශරීරය කියලා අපිට එක එක වෙලාවක් දැන් ඔයගොල්ලෝ වාඩි වෙලා නම් ඉන්නේ මේ ශරීරයේ වාඩි වෙලා ඉන්නවා කියලා ප්‍රකට වීමක් තියෙනවා.
එහෙමයි.
හරි. අපේ සාමාන්‍ය ජීවත් වෙන්න තමයි මේ තියෙන ශරීරය ගැන තමයි දැනගන්නේ කියන එක. දැන් ඇති දෙයක් ගැනයි මේ දැන් දැනගත්තේ ඔන්න වාඩි වෙලා ඉන්නවා කියලා. එහෙම නෙමෙයි. අර දැන් ඔය දැන් දැනගත්තු ශරීරය කියන්නේ ප්‍රකට වෙන ගතිය. හරි. ඒක තමයි රූපණ. අපිට රූපය වුණාට බුදුහාමුදුරුවෝ කියන්නේ ඔය රූපය කියලා ව්‍යවහාර කරලා කරන්නේ රූපණයකට.
රූපතිති රූපං කියන්නේ.
අන්න. රූපතිති කියන්නේ තමයි රූපං කියලා ව්‍යවහාර. රූපතිති කෝබික්කවේ තස්මා අන්න ඒකයි රූපාන්ති උච්චති රූපය කියලා විවහාර කරන්නේ.
එහෙමයි.
හරි. අපට තේරෙන්නේ නැහැ මේ නිකන් අර ප්‍රකට වීමකට රූපය කිව්වා කියලා. අපි හිතන්නේ අර සාස්වතපත්ත නිසනේ. තියෙන රූපයක් තමයි දැන් මෙහෙම පේන්නේ කියලා.
එහෙමයි.
තියෙන ශරීරය තමයි දැන් වාඩිලා ඉන්නා වගේ. තියෙන ශරීරය තමයි ඇවිදිනා වගේ පේන්නේ. ඒ කියන්නේ මේ ලැබෙන අල්ලලා බලන්න පුළුවන් නේද? ඇත්ත ප්‍රකට වීම විතරක් නෙමෙයි. ඒක ඇත්තටම තියෙන හින්දායි ප්‍රකට වෙන්නේ කියලා හිතනවානේ. අර බල්ලාට වතුරට ඉබෙනකොට උගේ මානසිකත්වයට ගිහින් බලන්න. උට හිතනවා මේ ඇති බල්ලෙක් තමයි මට මේ පේන්නේ කියලා. අර තියෙන දෙයක්.
බලන නිසා පේනවා කියන එක
දන්නේ නැති නිසා. අන්න හරි. බලන නිසා පේනවා හරි නැත්නම් මොකක් හරි හේතුවක්. බලන නිසා පේනවා කියන එක තමයි අපි ඇහෙන් දකින ඕනම ස්වරූපය රූප. يعني වර්ණයක් කියන එක මේ බලන නිසා පේනවා නැතු වර්ණේ එළියේ තියෙන හින්දා අපිට පේනවා නෙවෙයි. එහෙමයි. වෙයි අපි ලෝකය ජීවත් වෙන්නේ එළියේ වර්ණ ටික තියෙනවා ඔන්න දැන් බලපු හින්දා අපි. ඒ දෙක වෙනස් නෑ. එහෙමයි. අපි දකින්න කලින් ඔන්න මේ ගහක කොළපාට තියෙනවා. අපි වැලුවත් නැගත් ඕක තියෙනවා. බලනකොටයි අපි යෝක දැනගත්තේ කියන කතාවයි මේ බැලීමේ සිද්ධිය තිවරණයක් හටගත්තා.
එහෙමයි.
මේ සිද්ධිය තුල වර්ණ ස්වභාවය කතා කරන්න පුළුවන්. කියන්නේ දැන් වතුරට බිලා ඒ සිද්ධිය තුල වතුරේ ඉන්න බල්ලෙක් ගැන කතාවක් ආවා. නැතුව ඊට කලින් බල්ලෙක් වතුරේ ඉඳලා දැන් බලන හින්දා පෙනුණා කියන කතාව නෙවෙයි. පෙරණනේ ඒ සිද්ධියෙන්ම උපන්න එතනින්ම පැන නැංග. හරි? අජ්ජ ඒ තුලින් අජ්ජෝ කියන්නේ
තජ්ජෝ සමන්නාහාරෝ කියන
එක. ඒ කියන්නේ එතනින්ම නිපං. එතනින්ම උපන්. ඒකෙන්ම උපන් කියනකොට අර දැන් ශරීරය විදිනකොට ඒකෙන්ම උපන්. ඒකෙන්ම උපන්. ඒින්ම නිපං. ඒක නිපං කියනකොට ඒ සිද්ධිය විතරයි. වතුරේ බල්ලා කියන්නේ දැන් ඒ මොඩකම නිසා උපදින එකක් කියලා අපි දන්නවනේ. අපි දැන් බැලීම කතාව නෙමෙයි එතෙන්ට අපි අදහස් දෙන්න ඕන නොදන්න කම මතයි වතුරේ බල්ලා. එතකොට දැන් අර පැවැත්මක් ඇති දෙයක් වෙන ලැබෙන දෙයක් නෙමෙයි. එයින්ම උපන්. අජ්ජ තජ්ජ එයින් එතනින් එතනින් උපන්. හරි?
හරි.
එකවත් තියෙන දෙයක් අපි බලපු හින්දා දැනගත්තා කියන තැන නෙවෙයි. දැන් එළියේ තියෙන ගහක් අපිට හිතන්නේ ගහ තියෙනවා මම බැලුවාම ගහ කියලා දැනගන්නවානේ. ඒ කතාව නෙවෙයි මේ කියන්නේ. හරි?
හරි.
සිද්ධියෙන්ම උපදින ස්වභාවයක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒක අන්න එතකොට නේද මායාව කියන්නේ. මැජික් එක කියන්නේ. ඔන්න ඔය වගේ ඒ සිදුවීම අන්නේ සිදුවීමේ පැවැත්ම තමයි අර දුර ළඟ වෙලා තියෙන්නේ අපිට. අතීත අනාගත වෙලා තියෙන්නේ. දැන් ඒකයි ඔන්නවා ප්‍රපංච බලටපත් වෙනවා. ඒ කියන්නේ අතීත අනාගත පච්චුප්පන්න චක්කුඤ්ඤයේ ස්වරූපේසු. ඒ තුන් කාලයට අයත් චක්කුඤ්ඤය රූපය. දැන් විඤ්ඤාය රූපේ නිකන් තියෙන රූපේ නෙවෙයි. හරි? චක්කු විඤ්ඤාය රූපය කියන එකයි ලෝකයේ ඇති රූපය කියන එකයි දෙක
වෙනස්.
ඔව්. ඒ කියන්නේ ඒක තේරුම් ගන්න අර සාස්වතයයි මේ ඔය කියන එකට දෙන වචනේ සාස්වත කියන්නේ ඒක තමයි අපි ඉන්නේ සාමාන්‍ය.
තියනවා කියලා ගන්න එක.
තියනවා කියලා ගන්න එක ඒක ඒකට සාස්වත. ඒ කියන්නේ ඇත.
ඇත.
අපි දැන් ඇති දේ තමයි ඊළඟට හොයලා හොයලා නැත කියන්නේ. මම දැන් ශරීරය තියනවා. ඔක් කඩලා බලලා.
නැත.
ඔය තියනවා. ඔව්. ශරීරය නැත කියන නිගමනය කියනවා. එතන අපිට තේරෙන්නේ ඇත්ත ඇතයි නැතයි දෙකම ඇත්ත කියන එකම තමයි
නැත වෙන්නේ.
සාස්වතේ. හරි?
හරි.
දැන් ඕකේ ඔන්න බුදු කෙනෙක් දෙන වචනේ තමයි ඔක්කොට කියන අර සකස්
වෙන්නේ.
එහෙනම් පංකත.
සංකත.
සංකත. දැන් සාස්වතය නෙමෙයි සංකතය.
සංකතයක්.
ඔව්. සංකතයක් කියන්නේ සකස් වීමක්. හරි? ඒකට බුදු කෙනෙක් වෙන්නන්නේ සකස් වීම කියන්නේ. සංකතය. සංකත ධර්ම නේද මේ රූප කියන්නේ සංකතය. වේදනා කියන්නේ සංකතය. සංඥා කියන්නේ සංකතය. සංස්කාර කියන්නේ ඒ සංකත ධර්මය. සකස් වීම. එහෙනම් අර වතුරේ බල්ලෙක් වගේ කියන එක, ඒ කියන්නේ අර කාටුන් එකේ ඇවිදින මනුස්සයා වගේ කියන එක. පිටපතියේ ඉන්න මනුස්සයා, කීනේ ඉන්න මනුස්සයා. හරි. මනුස්සයා කියලා ගත්තා වගේ සජීවී අජීවී මුළු ලෝකෙම. මුළු ලෝකෙම
සංකතය.
ඔව්. සංකතයක් කියන්නේ මේ කියන්නේ අපි දැක්කේ නැතත් තියනවා දැක්කහම තමයි ලැබෙන්නේ කතාව නෙවෙයි. එතකොට මේ සිද්ධි සිද්ධියේ සිද්ධියේ පැන නැගීම. සිද්ධිය තුල පැන නැගීම. දැන් අර මුහුදේ රළ වගේ කියන වතුර තියෙන්නේ. දිය සුලියක යුගත් එහෙමයි. වතුරෙම පැන නැගීමක්. පැන නැගීම කියනකොට ඒක දෙයක් කියලා ඇත්ත කියලා එහෙම පැවැත්මක් නෙවෙයි. හැබැයි පැවැත්මක් නැහැ කියලා කියන්න පුළුවන්ද?
කියන්න පුළුවන් පේන නිසා.
ප්‍රකට වීමක් නැහැ කියන්න බෑ. හරි? පේනවනේ. පේනවම කියන්නත් පුළුවන්, නැත්නම් දැනෙනවා කියන්න පුළුවන් නේද? දැනෙනවා කියන ගතිය තමයි වේදනාව කියන්නේ. නේ. පේනවා, දැනෙනවා, දැනගන්නවා. නේද? ඇහෙනවා. ඒ මූලික ස්වභාව ටිකට ඉන්නේ. අන්න ඒ ස්වභාව ටික කියන්නේ මේ ඇති කියන තැනට යන්න බෑ. ඇත්ත කියන එකට යන්න බෑ. හරි. හැබැයි නැත කියන්න පුළුවන්. ඒවා නැත කියලා කියන්න පුළුවන්. බල්ලගේ යෙදි ඒ බල්ලට වතුරේ බල්ලෙක් ඉන්නවා. හරි. අපිට තමයි ඒක සකස් වීම. යාගේ මට එම බල්ලෙක් ඉන්නවා. යෙදෙනවා. හරි. එතකොට අන්නේ ඒ ප්‍රකට වීම දැන් සංකතයක් නම් සංකත ස්වභාවයේ අස්වීම කියන සංකත සංකත ඒ කියන්නේ ඇති සාස්වතනේ සංකත
සංකත
හරි පකප්තුන පකස්සේ පකස්සේ නැති වහන් ඒක තව දුරටත් දෙයක් නෙවෙයි. එතකොට සංකත කියන එකෙත් ඒ කාලෙත් තිබුණා හේතුඵල වලින් හැදෙනවා. දැන් හේතුඵල වලින් හැදෙනවා කිව්වහම අපි ආයේ ලෝකෙට දාගන්නවා. ඕන දැන් තේ එකක් හදන්න පුළුවන්. තේකොළ සීනි වතුර වලින් තේ එකක් හදන්න. දැන් තේ එක කියන එක අපට හේතුඵලයි. හරි? හැබැයි අපි හේතුඵල කිව්වට අපි ඒක බොන්න පුළුවන්. ලැබිලා එතකොට අර සකස් වීමක්ද ඇති දෙයක්.
එතකොට ඇති දෙයක් වෙනවා.
ඇති දෙයක් වෙලා අන්න ඔය ඒක අපේ අර ලෝකෙට ඇති හේතුඵල කතාව නෙවෙයි මේ කියන්නේ. හරි. මෙතන කියන්නේ ඒක ඒ ලෝකෙන් එතර වෙන දහමක් නෙවෙයි. උරුදු කෙනෙක් වෙන්නේ.
තේ කෝප්පි කතාවට අපිට කර්මඵලයේ කියලා යොදා ගන්න පුළුවන්.
ඔව්. කර්මඵල ඕන වචන හේතුඵල කියලා තේරා ගන්න පුළුවන්. කර්මඵල කියලා තේරා ගන්න පුළුවන්. වැඩේ තියෙන්නේ ඒ යොදා ගන්න වචන ටික නෙමෙයි. ඒකෙන් ගන්න අදහස.
හරි.
ඒකෙන් ගන්න අදහස අපිට පැවැත්මක් වෙලා නම් يعني සාස්තතයක් වෙලා නම් ඇති දෙයක් වෙලා නම් ලැබීමක් වෙලා නම් ඒක ලෝකෙටයි. බුදු කෙනෙක් පෙන්වන්නේ ඒක ඇත්ත දැක්ම තුල ලැබීමක් නෙමෙයි. ඒතර වීම. හරි. ඒතර වීම මතු කරන්න තමයි සංකත සකස් වෙන එයිම උපන් අජ්ජෝ කියන වචන. ඒකට බුදුහාමුදුරුවෝ සංකත කියන එක බුදුහාමුදුරන්ගේ අර්ථි පෙන්නලා දෙනවා. දැන් සංකත කියන එකත් ඒ කාලේ ලෝකෙ තිබුණ වචනයක්. නේද? යවහාර කරපු වචනයනේ. ඒකයි හේතුඵල වලින් කරස්සනක් තියෙන එහෙම තිබුණා. හැබැයි බුදුහාමුදුරුවෝ සංකත කියන එකේ සංකත කියන එකේ දැන් ලක්ෂණ ටික පෙන්නනවා. මොනවාද? තීනිමානි වික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි. සංකත කියන එකේ සංකත ලක්ෂණ තුනක් තියෙනවා. පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ඉතිසස්ස අඤ්ඤතස්සං පඤ්ඤායි. පාදෝ ඉපදවි ඉපදීමක් ප්‍රකට වෙනවා. එනේ මනවන්න පුළුවන් ඉපදීමක් මනවනවා. හරි, ප්‍රකට වෙනවා. වය කියන්නේ අද විනාශයක් ප්‍රකට වෙනවා. හරි,
එහෙමයි.
තිතස්ස අඤ්ඤතස්සං. තිති කියන්නේ පැවැත්මක්නේ. පැවැත්ම තුල තිතස්ස අඤ්ඤතස්ස
අඤ්ඤතභාවයකට පත් වෙවි.
ඔව්, අඤ්ඤත අඤ්ඤතස්ස අඤ්ඤතස්සං පඤ්ඤායති. පඤ්ඤායති කියන්නේ නිකන් අර විද්‍යමානයි ප්‍රකට. හරි, කියන්නේ නැත්තම් පණව ගන්නවා. අපි කියන්නේ අර පස්ස පඤ්ඤත්තිය පඤ්ඤාපෙස්සති. පඤ්ඤාත්තිය පණව ගන්නවා කියන සිද්ධිය විද්‍යමානයි. හරි, පණව ගන්නවා කියන්නේ තියනවා කියන එක නෙමෙයි. වස්තු වේ බලලේ පණව ගන්න. ශරීරයක් පණව ගන්න. කෙස් කියලා පණව ගන්න. ලොම් කියලා පණව ගන්න. ඒ පැනවීමක් කියන්නේ එතකොට අන්න එතකොට මේක කියලා කතා කරන්න බෑ. කතා කරන්න පුළුවන් වෙන්නේ මෙසේ කියලා විතරයි. මෙසේ ඔය රූපය. එතකොට ඒක කෙරෙහි මෙසේ මෙසේ කියලා කියන්නේ යන දෙයක් නෙමෙයි. දැන් ඒ සංකතයේ අර්ථය මතු කරනවා කියන්නේ පැනවීම. හරි, පඤ්ඤායති. දැන් විද්‍යමාන වීමක් කියන්නේ යනවා නෙවෙයිනේ. අපට දේ දුන්නක් විද්‍යමාන වෙනවා. එතෙන්ට ගියත් අල්ලන්න පුළුවන්ද? හම්බ වෙනවද? ලැබෙනවද? දැන් යනකොට එහෙම එකක් ලැබෙන්නේ නැහැනේ.
විද්‍යමාන වචන තියෙනවා වගේ පේනවා කිව්වොත්. හරිද?
විද්‍යාවක අපිට නිකන් කියන්නේ. ඒ එක සිද්ධියක් විතරනේ. දෙයක් නෙමෙයිනේ නේ. සිද්ධියක්.
ડોક્ટર සමා වෙන්න බාධා කරාට ડોક્ટર ඉතන මේ දැන් අර මේ වතුරේ බල්ලා සංකතයක් වෙන්නේ මේ ගොඩ ඉන්න බල්ලාගේ මානසික මට්ටමට සාපේක්ෂව නේ ડોક્ટર. ඒතර ගොඩ ඉන්න බල්ලාගේ මානසික මට්ටම වෙනස් වුණොත් අපි කියමුකෝ ඌට සම්මා දිට්ඨිය නෙමෙයි, ඒ කියන්නේ ඌගේ දිට්ඨිය වෙනස් වුණොත් එතකොට ડોક્ટર වතුරේ බල්ලා තවදුරටත් ඌට සාපේක්ෂව සංකතයක් වෙන්නේ නැද්ද ડોક્ટર? ඌට
සාපේක්ෂව නෙමෙයි. දැන් මුලින් ඉන්නේ ඌ ඉන්න බල්ලෙක්ම පේනවා කියන එකනේ. දැනගන්න කලින් රැවටීම තුල ඇති දෙයක්මයි මේ පේන්නේ. දැන් අපිට එළියේ තියෙන කෝප්පයක් පේනකොට, මේසයක් පේනකොට අපිට හිතෙන්නේ තියෙන එක තමයි මේ දැනගන්න. ඒක අපිට සාපේක්ෂව ඒක ඇති දෙයක්. ඒකට ඒක සාස්වතයි. මන් දැක්කත් මේක තියෙනවනේ. තියෙන දැක්ක. ඒ දැක්මේ තමයි බල්ලා මුලින්. හැබැයි ඒ බල්ලා වතුරේ ඉන්න බල්ලා කියන ඥාණයට આવොත් අපේ මත්තමට આવොත් වතුරේ බල්ලා කියන එක සකස් වීම. දැන් මේ බල්ලා කියලා පෙන්වන්න පුළුවන්ද? මෙසේ බල්ලායි කියලාද කියන්නේ? මෙහෙමයි. ඔව්, මෙහෙමයි ඕක කියලානේ කියන්නේ. මෙසේ දැන් ඒක කියලා අපිට ලැබීමක් තියනවාද? මෙසේ කියනකොට ලැබීමක් නැහැ. හැබැයි නැහැ කියන්න පුළුවන්ද? අන නැත්නම් තමයි අපි වරද්ද ගන්න. අපි ඉන්නවන ආපු ගමන් බල්ලෙක් නැහැ. ඒක ලෝකෙට අයිතිකතාව. අපිට නුවණ කියලා හිතුගට බල්ලෙක් නැහැ කියනවා නම් ඒක ලෝකෙට අයිති නැත නැත කියන අන්තිකයන්. හරි. දැන් නැත නැත කියන එකේ අදහස තමයි මොකද්ද නැත්තේ කියලා අපි දන්නවා. දෙක්ම. නැත කියන මොනවා හරි නැහැ කියනකොට දැන් මෙතන අලියෙක් නැහැ කියනකොට අලියා ගැන දන්නවද නැද්ද? දන්නවද?
දන්නවා.
අන්න ඒක ලෝකෙට අයිති නැති බව. හරි? දැන් සංකත බව කියනකොට අර එහෙම වෙන කොහේවත් මෙතන නැති වුණාට වෙන කොහේවත් තියෙනවා කතාවක් නෙමෙයි. අපිට විස්තරයක් එන්න බෑ. මේකයි නැත්තේ කියලා. ඒ එතකොට එන්නේ හටගෙනම නැති, ඉපදිලාම නැති. ඒ කියන්නේ ඔයස් දැන් මොකද්ද එකෙන් අදහස් වෙන්නේ? ඔය සකස් වෙනවා කියන එකම විය නොහැක්කක් කියන එක නේද?
එහෙමයි.
සකස් වීම කියන එක විය නොහැක්ක. ඔය සිද්ධිය විය නොහැක්ක. න භවිස්සති. නොතිබීම තමයි පහළ වෙන්නේ. ඒ වුණාට ඒ පහළ වීම ඔය සිද්ධිය නෑ භවිෂ්‍යති විය නොහැක්ක. ඒ කියන්නේ ඒ එතකොට තමයි අන්න නිරෝධය පැත්ත. කියන්නේ නිරෝධේ ඥානය. දැන් නිරෝධේ ඥානය කියනකොට මොකද්ද නිරෝධ කියලා කතාවක් තියෙනවා.
එහෙම කියන්න බෑ.
එහෙම කියන්න බෑනේ.
අද්ද කියලා කියන්න බෑ.
නැහැ දැන් නැති කියනකොට අපිට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් තමයි නැති නේ හොඳ වෙලක් තියෙන කළු පාට දඩි අලියෙක් තමයි නැති. හරි. ඔය දැන් නිරෝධ කියන්නේ හටගෙනම නැත්නම් එහෙම විස්තරයක් තියනවාද? කියන්න බැහැ නේද? එන්නේ නැහැ නේද? ඒ කියන්නේ කතාවක් යෙදෙන්නේ නැහැ නේද? දැන් විස්තර කරන්නකෝ ඔය නැති බව. කියලා එහෙම කියන්න බෑ. හරි. ඒ කියන්නේ නැත කියන එකටත් ඊය දෙන්නේ නැහැ. ඇත කියන එක ඊය දෙන්නේ නැහැ. ඒකයි කියන්නේ අර ලෝක සමුදය දකිනකොට ඒක ඇත්ත ඇති හැටි. ලෝකයා දකින විදිහ නෙමෙයි. ලෝකයා දකින්නේ අර තේකොළ වලින් තීන වලින් මේ තේක හදනවා ඒ ඇති බවකින්. එතකොට ඒගොල්ලන්ට හේතුත් තියෙනවා ඵලෙත් තියෙනවා නේද? මේකේ සංකත බව දකිනකොට හේතු කතා කරන්නත් බැරි වෙනවා ඵලය කතා කරන්නත් බැරි වෙනවා. තේරුණාද? ඒ කියන්නේ තව දෙයකින් මේක විස්තර කරන්නත් බැරි වෙනවා. මොකද ඒ විස්තර කිරීමක් තියෙන්නේ මේක බාරගත්තොත් විතරනේ.
මේක සමුදය වෙන්නම නිරෝධාරින්න.
ඔව්. සමුදය කියන
එකේ සමුදය වෙන්නම නිරෝධාරම.
සමුදය වෙන්නෙම දැන් ධර්මය ගැන නෙමෙයි කතා කරන්නේ. සමුදය කියන එකම සමුදයේ වය.
ඔව් ඒක.
නගස් වීම කියන එකේම වය. ඒකේ සමුදය වෙනම දකින්න පුළුවන් වය වෙනම දකින්න
පුළුවන්. ඒකේ පහල විය නොහැක්කක් පහල
වෙනවා. ඔව්. අන්න විය නොහැක්කක් වෙනවා.
විය නොහැක්කක් වෙනවා. වෙනවා
හැම 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 මොහොතේම නියනක් වෙනවා. ඔව් දැන් ඒකට හැම මොහොතකම කතාව ඉන්නේ නැහැ. මොහොතකම කතාව ආවොත් ආපහු කර සාස්ත්‍රය.
ලව් සමග.
මොකද මොහොත කතාව.
ඔය ඒකට කාලෙට අහු වෙනවා නේද හැම මොහොතකම.
අන්න
අර මොහොත කතා කරන්න බෑනේ.
සිද්ධිය දෙයක් කළොත් විතරයි වර්තමානයේ.
සිද්ධිය ඔව් ගොඩගෙන බලලා මාත්‍රත්වයේ වෙනස නේද. හරි.
එතකොට ඒ කාලය කියන අපි අර දෙක උදව්වකින් තමයි කතා කරන්නේ වර්තමානයේද අතීතේද අනාගතේද. එතකොට ඔය මොහොත කියන කතාවට යන්න බැරි වෙනවා මේකේ ඇත්ත දකින්නකොට.
මට සමා වෙන්න මේ ඔය කාරණේ නේද කියන්නේ අර අර අහොත්ව සම්බුත්තං හොත්වාන භවිස්සති කියලා.
ඔව් ඔව්.
හේතු ඇතිවෙ සකස්.
වියනේ. ඒ ලැබීමක් වෙන්නේ නැහැ. හැබැයි මේ ලැබීමක් වෙන්නේ නැහැ කියනකොටම අපිව යනවා ඔය තියෙන දේ නැහැ කියන. ඒ කතාව නෙවෙයි. තියෙන දේ නැහැ කිව්වත් ලෝකෙටයි ඒ කතාව.
දැන් සකස් වෙන්නේ වියනොහැක්කක්.
අන්න හරි. සකස් වෙන්නේ වියනොහැක්ක. සකස් වීම ඒ සකස් වීම කියන්නේ ඔන්න දැන් සමුදය. ඒ සමුදය වියනවා එක වය. වය කියන්නේ අනේ මේ වගේ සිද්ධිය. අපේ හැබැයි වය කතා කරන්න පුළුවන් සමුදේ එක විතරයි නේ. ඒක විය නොහැක්කක් කියලා නේ කියන්න පුළුවන්. දැන් ඔය මිනිස්සේ කැවිදිනවා පේනවා එහෙමට ඒක බෞද්ධ නෑ. ඇත්ත කියලා කියන්න බෑ. අර මිරිඟු ස්වභාවය. ඒකට මිරිඟුවෙන් ඒක දකිනවා. ඒකට ඒක ගැන කතාවක් ඉතුරු වෙනවා.
අබෞද්ධයි.
අනහ මිරිඟුවෙන් සංඥාව දකිනකොට දැන් ඒක ඇති කියන පැත්තට යන්නම බෑනේ නේ. ඒකට ඇති කියන එකේ තමයි ඇත නැත කතා දෙක තියෙන්නේ. ආස්සතේ. දැන් වෙන්නේ කතාවක්ම යෙදෙන්නේ ඒ කියන්නේ ඉපදුනේත් මෝඩකම්. නැති වුනේත් මෝඩකම්. අනවක තේරෙනවද? ඇත්ත කිව්වෙත් මෝඩකම නැති කළෙත් මෝඩකම. එතකොට ඒ දෙකම මෝඩකම කියන්නේ මොකද්ද? දුක. අටගත්තේ දුක නැති වෙන්නේ දුක.
පවතින්නේ දුක.
අනහරි. උපදින්නේ දුක නැති වෙන්නේ දුක.
සමා වෙන්න මහත්මයා මේ අර මම කායනුපස්සනාවෙන් අත්දකින දේ මට නිකන් මගේ මෝඩකමට තේරිච්ච දැන් මම කියන්නේ හැම එක නිදාගන්න නැති හැම අවස්ථාවකම දකිනවා දැනෙනවා. එතකොට මම හිතුවා මෙතන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන තැන තමයි කියලා. ඊට පස්සේ තව විදියකින් තේරුණා මේක තියෙනවා, පවතිනවා, නැති වෙන්නේ නැහැ. හැබැයි නැති වුණු අවස්ථාවල් වල මේක නැති වුණු බව මම දැනගත්තා. හැබැයි අපව එනවා.
දැන් ඔය කතාව කියනකොට හොඳට බලන්න. මේක ගැන විස්තරයක් දෙන්නේ මෙසේ කියලා. අමාර අවස්ථාවල එනවා.
දැන් මම දැක්කේ පුතේ මේක. මෙසේ
බලන්න. අන්න හරියන්න ඕක තමයි දෙවෙන් ගන්න.
මම තේරුම් ගත්තා ඒක. මොකද මට මේ මෙසේ බව කියන එක හම්බුනේ අහන්න හම්බුනේ බොහොම ළඟකදී. පත්තේ මම එක ගැන හොඳට කල්පනා කරා. කල්පනා කරලා මේ ලැබෙන සංඥාවට එක දාලා බැලුවා. එතකොට මම ඔය කිව්වේ ඉස්සර ඔක මම බැලුවා අර විදිහට. දැන් මෙසේ බව
අපි යන්න තව පොඩ්ඩක් හිතන්න. සංඥාවට මේක දානවා කියන්නේ සංඥාව මේකද මෙසේද?
මේකනේ.
මේක සංඥාව මිරිගුවක් කියන්නේ යනවා.
ඔව්.
ඒක ලෝකෙටයි තියෙන්නේ.
ඔව්. ඒක තමයි ඇති බව.
අන්න. ඒකකොට තියෙන එක නැති කරන තැනට තමයි අපි යන්නේ.
ඒක තමයි කරේ.
ඔව්. සංඥාව බොරුවක් කියන්නේ යනවා. ඔව්. ඒ සංඥාව බොරුවක් කියන්නේ සංඥාව තිබිලාද නැද්ද?
සංඥාව තිබිලා කියලා අරගන්නේ.
සංඥාව තිබිලා නේ යන්නේ ඒක සාස්වතී. එතකොට ඔන්නෝයේ සාස්වතී තික්මවා යන විදිහක් මේ බුදු කෙනෙක් පෙන්වනව සංකතය. පතස්සී
එහෙමයි.
හරි. එතකොට ඒකේ උපාදෝ පඤ්ඤාය ඇති වයෝ පඤ්ඤාය. උපාදේ පැන වෙනවා.
වයය
පැන වෙනවා. ඒ පැනවීමක් ඒක.
එහෙමයි. දැන් තේරෙනවා.
පතස්සීමක් තියෙන එකක් නෙවෙයි. තේරෙනවද? ඒකයි සකස්සීම පැනවීමක් කියන වියනොහෙක්ක් කියන එකනේ.
එහෙමයි.
සේනල් දේව වචන වලින් කොච්චර කර ඉතර වෙන පැත්තකට ගෙනියනවා.
එහෙමනේ.
ඒ මේ මොනවා හරි කතාවක් කළොත් මෝඩකම කියලා තේනවා නේද? ඒකයි ඔය සංඥාවේ විපාකේ තමයි විවහාරේ කියන්නේ.
දැන් මට කතා කරන්න බැරි තැනක් ගැන තමයි මම කතා කරලා තියෙන්නේ මෙච්චර කල්.
අන්න හරි. දැන් අපිට මොනවා හරි කතාවක් අහනනම් අර සංඥාවක් තමයි අපි වචනයට පෙරලන්නේ.
එහෙමයි.
ඒක මිනිඟු ස්වභාවයෙන් සංඥාව අහු වෙලා නැහැ.
ඒකත්
මේ සම්මා දිට්ඨිය කියන එකේදී ඊතර වීම කියන එකේදී ඥාන හතරක් යෙදෙනවා කියන්නේ ඒකයි.
එහෙමයි.
ඒකේ දැන් ඔන්න ඔය සාමුදයේ යථා භූත ස්වභාවය සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න කියලා.
එහෙමයි.
සාමුදයේ ලෝක සමුදයං කෝ කච්ඡායන යථා භූතං සම්‍යක් පඤ්ඤාය පස්සතෝ. අන්න එතකොටයි අර මේ සමුදය හරියටම ඒ ස්වභාවයෙන් දකින්න කොටයි යාලෝකේ නක්තිතා මේ ලෝකයට නක්ති කියලා කතාවක් තියෙනවනේ සානහති එහෙනම් ඒතරම් අසනහෝති ඒ කියන්නේ දැන් නැත කියලා කියන්න බැහැ හරි ඒ සමුදයක් කියදෙනවනේ සකස් වීම ඒ සමුදය කියන්නේ අර තියනවා කියන හින්ද නෑ කියන්න බැහැ නේ සකස් හරි ඔව් ඔය අදහස ඔය සංකත ලක්ෂණානි කියන එක උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටස්ස අඤ්ඤ තත්ත්වං පඤ්ඤායති ඕක තමයි මේ අනිකෝ බික්ඛවේ තීනි මෙන්න මේවයි මේ තුන මොනවාද සංකතස්ස සංකත ලක්ෂණානි කියන්නේ ඉදීම පැනවෙනවා වෙනසීම පැනවෙනවා පැවැත්නේ වෙනස් වීම පැනවෙනවා මේවා සංකතේ ලක්ෂණ ඒකෙන් කියන්නේ සංකතයක් තියෙනවා කියන එක නෙමෙයි ඔය ලක්ෂණ දකිනකොට මේ ඊතර වෙනවා දැන් මෙතන මතක තියාගන්න තිති කියන එක නැද්දට නෙමෙයි කියන්නේ ආ ඉපදුනා පැවතුනා නැති වුණා කියලා නෙමෙයි කියන්නේ උපාදෝ කියන කාරණයක් වෙනවිලා වය කියන කාරණය පැනවිලා. එතකොට ඒ කියන්නේ දකින්න තියෙන සමුදේවයි. ඊට ආයේ පිටියක කතාවක් පැවැත්මක කතාවකට යන්නම බෑ. ඒකයි දැන් කායානුපස්සනාවේ ඉන්නේ සමුදේ ධම්මානුපස්සීවා කායස්මි. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති.
සමුදේ
ඒද සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මි තනාර තිතස් අඤ්ඤතත්තං මේ මොනවා හරි පස්සී කියන්නේ
නෑනේ
තිති කතාවකට එන්නේ සාස්ත්‍රි ඒක අල්ලගෙන හරි කියන්නේ මේ කද්ද මේ සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන්නේ කය කෙරෙහි අට ගන්නා ස්වභාවය ඒක ප්‍රඥාව අට ගන්නා ස්වභාවය දකිමින් වාසය කරයි දැන් කය දකිනව නෙමෙයි අට ගන්නා ස්වභාවය ඕ දකින්න පුළුවන් එක්කක හට ගන්න ස්වභාවය දකින්න පුළුවන් එහෙම නැත්නම් වෙනසෙන ස්වභාවය හෝ දකින්න හරි මේ දකිනවා කියන්නේ ඥානයකට අහු වෙනවා කියන්නේ අපි ඇත නැත කියන සාස්ත්‍ර මත තම නිවි එකෙන් ඉතර වෙන දැක්ක. ඉතර වෙන දැක්ක. රට හට ගන්න වෙනසන ස්වභාවය ප්‍රඥාවෙන් දකින්නවා කියන එක තමයි මේක මාර්ග කෘත්‍යය. ඉතර වෙන මාර්ගේ. ඉතර වෙන මාර්ගයේ ආයේ මොකුත් ඉතුරු වෙන්න බෑ. අපාවක් ඉතුරු වෙන්න බෑ.
හැබැයි
බුදු කෙනෙක් පෙන්නන ඉතර වීම. අපිට වෙන්නේ කායනුපස්සනාව කරන්න ගිහින් කය මෙන්න මේ වගේ කියලා විස්තරයක් හම්බ වෙනවනේ. මේ ශනේ ශනේ පාස වෙනස් වෙනවා. ඔය ලෝකෙටයි කතාවක් නේ. මේක ඇති වෙනව නැති වෙනව. මේක මෙසේ කතාව නෙවෙයි. කියන්නේ යන කය ගැන මොකද්ද ඔය විස්තරයක් කරලා කය නෑ කියන්න හදනවා නේද? අන්න ඒකයි මේක මේ ඥාණයෙන් එක ඥානයක් තුල මේ ආයතන මට්ටමට අල්ලන්න පුළුවන් එකක්
නෙවෙයි. ඒකෙන් ડોක්ටර් පීහෙන් කපන්න උත්සාහ කරනවා වගේ දෙයක්ද ડોක්ටර් එතන අපි කරන්න යන්නේ.
ඔව් ඒ වගේ තමයි කියන්න වෙන්නේ.
හරි හරි.
ඒ කියන්නේ දෙයක් තිබුණා නම් අපිට පීහෙන් කපන්න පුළුවන්. දැන් වකුරේ බල්ලව පීහෙන් කපන්නේ කොහොමද?
අන්න ඒක.
කරන්න බැහැ. ඥානයට ගෝචර වීමක් තුළ ඊතර වෙන්නේ. හරි. අපි කරන්න යන්නේ මේ තියෙන දේ බොරුවක් කියලා පෙන්වන්න අපිට නිකන් අර සාක්ෂි හදලා අර මට තව දෙයක් ලබා ගන්න නේද හදන්නේ.
එහෙම.
මේකේ තියෙන්නේ මට දෙයක් ලැබෙනවා නෙවෙයි. මට දෙයක් ලැබුණා නම් ඒක සක්කාය දිට්ඨියනේ. හරි. අපි ධහම හොයන්නේ මට දෙයක් ලබා ගන්න. බුදුහාමුදුරන්ගේ ධහම තියෙන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙනවා. එතකොට මේ සක්කාය කියලා දකින්නවා කියන්නේ මොකද්ද? මේ සංකත බව දකින්න. සක්කාය සක්කාය කියන එක දකින්න අර අස්සලෝමෙන් අස්සලෝමයට විදිනවට වඩා අමාරුයි කියනවනේ. ඒ කියන්නේ මේ බුදුහාමුදුරෝ පෙන්වන සංකත බව දකින්න. තේරෙනවා නේද? මේ සංකත බව කියන්නේ අපි ලෝකෙට අයිති සංකත බව නෙවෙයි මේ ඈ.
හැබැයි
තර වෙන්නේ ඒක. මේ මොනවා හරි තිබුණා නම් ඒක දුක. හරි? ඒක නෑ කිව්වත් ඒක දුක. ඒ ලෝකෙම. ඒ අතනත කතාවක් නෙවෙයි මේ කියන්නේ. ඒක සාමාන්‍ය ආයතන වලට අහු වෙන මට්ටම. මේ කියන්නේ ආයතන ඉක්මවා යන ප්‍රඥාව.
එහෙමයි.
ආයතන වලට දෙයක් කරන්න බෑ ඔය ප්‍රඥාවයි.
ඈ? එහෙමයි.
ඒකෙදි තමයි අර කර්මියම ඉන්ද්‍රිය භාවනාවයි. ඉන්ද්‍රිය භාවනාව කරන්නේ ආයතනයට පැවැත්මක් දීලා.
එහෙමයි.
හම්දුරංගේ ඉන්ද්‍රිය භාවනාවේදී ඒකෙදී දැන් ඉන්ද්‍රිය කතාවකට යන්නත් බැරි වෙනවා නේද? ආයතන කතාවකට යන්න බැරි. ඇයි ඒ? මම ඔය ආර්ය විනේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව එක අපේ හාමුදුරුවන්ගේ පොතේ 162 පිටුවේ තියෙනවා. මේක සක්කාය දිට්ඨි ප්‍රහාණය කිරීම 162 පිටුවේ. කතංචානන්ද අරියස්ස විනේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා හොති. මේ ආර්ය විනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව මොකක්ද? අංචානන්ද අරියස්ස විනේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා. හරි. අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව මේ ආරේණියේ පෙන්වන අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව මතක්. ඉදානන්ද බික්කුණෝ චක්කුණන් රූප දිස්වා. අනැහෙන් රූප දකින සිද්ධිය නේද? චක්කුණා රූපං දිස්වා. උපපජ්ජති මනාපං උපපජ්ජති යමනාපං උපපජ්ජති මනාපානම් අමනා. සෝ ඒවං අජානාති. අජානාති කියන්නේ දැන් දැනගන්නවා නෙවෙයි ඥාණයට. ප්‍රඥාවට මොකද්ද? අන්න ප්‍රඥාවට මොකද්ද? උප්පන්නං කෝ මේ ඉදං මනාප. අන්නා උප්පන්නං කෝ මේ ඉදං මනාප. දැන් ඉදං කියලා කියන්නේ මෙසේ නෙමෙයි ඈ. මේ මනාපය උපන්. නැත්තං අමනාපය උපන්. මනාප අමනාපය උපන්න මේක කියලා. හරි. ඒක අනේ ඊළඟ වචන ටික තමයි හදගත්තේ. උපන්නං කෝ ඉමං මනාපං නැත්තං අමනාපං නැත්තං අනාප අමනාපං කියලා දැන් දෙයක් තියෙනවානේ උපන්න. අංචකෝ ඔන්න ඕක. සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්න. අනේ බලන්න. දැන් ඒක සංකතං කියලා දකින්නේ ඥානය.
එහෙනම්
සංකත කියන එක අපි කතා කරමු. සංකතං කියන එක මේ සාමාන්‍යයක් දෙන්නේ නැහැ ඥාන. ඥානයක් කියන්නේ සංකතං කියනකොට අර සංකත ලක්ෂණ තුන එක ඉතර වෙන අර්ථයට යන්න ඕන. උපාද උපඤ්ඤාදී වාය උපඤ්ඤාදී පිටසඤ්ඤ සම්පඤ්ඤාදී කියන්නේ ඒ ඥාන.
එහෙනම්
සංකතං ඒ කියන්නේ ඉතර වී. එතකොට මෙන්න මේ උපන්න මනාපි හරි යමනාපි හරි දෙයක් කියන එක සංකතං. සංකතං කියනකොට දෙයක් වෙනවද?
දැන්
මෙන්න සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. පටිච්ච සමුප්පන්න කියන්නේ ඒක. පටිච්ච සමුප්පන්න බව දකින්නවා කියන්නේ මේ සංකත බව දකින්න.
එහෙමයි.
එනේ මේ ඇතිකල්ලි මේ වේ කියන ධර්ම විමස්මෙන් සති දන් හොතේ විමස්මෙන් සති දන් හොතේ කියන ධර්මතාවය. ඒ පටිච්ච සමුප්පන්නං පටිච්ච සමුප්පන්න බව. ඔන්න ඕක දැන් ප්‍රඥාවක යෙදී ඉන්නන්නේ. ඕතේ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්න.
එතන සමා වෙන්න. එතන ඕලාරිකං කිව්වේ ඇයි?
ඕලාරික කියන්නේ දැන් අපිට රළු කියන්නේ ප්‍රකට වෙන ගතියක් තියෙනවා එහෙමයි කියලා හරි
හරි
ඒ ගතියම ඔය ගැඹුරට යනකොට නිකන් ඔය පටවිය කියන්නේ තොන්න ඒ ගතිය
ඕලාරික ගතියක්
ඕලාරික හැබැයි පටවිය කියලා ලැබීමක් නෑ සම්පතක් කියනවා තේරෙනවා අපට ඕලාරිකයි අපිට පටවිය කියනකොට නිකන් තද ගතිය කියලා අපි දන්නවනේ නේද ඔන්න ඔය ගතිය ඉක්මවා යනවා මේ සංකත කියනකොට එතකොට පටවියෙන් පටවිතෝ මඤ්ඤති වේ මඤ්ඤති බව දකින්න මොකක් මඤ්ඤනවා සංකතක් හරි ඔන්න ඕක දකින්නවනะ මොකද්ද පංචකෝ උපාද සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි ඔක දහම ඇහිලා දකින්න නුවණ තියෙන කෙනාට ඒක කතාව කියන්න පුළුවන්. හරි. මේ තියෙන දෙයකට ගැළපීමක් නෙමෙයි කරන්නේ ආ.
එහෙම.
මඤ්ඤාව මිරිඟුවක් කරන්න යනවා නෙමෙයි මේ. මිරිඟුවෙන් සංඥාව දැක්කොත් අන්න කියතේ ඔක සංකතයි ඕලාරිකයි වටිච්ච සමුප්පන්නයි. ඔන්න ඔය ඕක යෙදෙනකොට මොකද්ද කියන්නේ? ඒතං සන්තං නේ සාන්තයි ඒතං පනීතං. මේ ප්‍රනීතයි. මොකද්ද යතිදා උපේක්ඛාති නෝක තමයි ඒ ඊතර වෙන එකේ උපේක්ඛා නැතුව අරකට ඇලෙනවා ගැටෙනවා නැතුව ඉන්න උපේක්ෂාව නෙවෙයි දැන් ඒ ඊතර වීමම එහෙම කතාවක් නැහැ අර මේක කියන එකෙන් ඊතර වීමක් නෙමෙයි කියන්නේ නෝක සාන්තයි ප්‍රණීතයි මේ මේක තමයි ආර්ය විනේ ඉන්ද්‍රිය භාවනාව එතකොට බලන්න.
අපිට නිමිති ගන්න බැරි වෙනවා.
ඔය ඒතර වෙනවා. නිමිති තියනවා ගන්න බැරි වෙනවා නේ. කියන්නේ ඒතර වීම. ඒතර වෙන මාර්ගයේ භාවිතාව නැම තැනකම සමුදය වය දැකීමක් පමණක් විස්තර වේ. පැවැත්මක දැකීමක් පැහැදිලි කරන්නේ නැහැ. හරි. තියෙන දෙයක වෙනස් වීමක් කියන කතාවක් පැහැදිලි කරන්නේ මාර්ග භාවිතයේ.
එහෙමයි.
ඒ හිතසඤ්ඤතත්තං කතාව කියන්නේ ඒ ඥානය තුල දර්ශනයක්. ඒක බලන්න ඕන අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒක අවබෝධයක්
නෙවෙයි.
හරි ඒකයි අපිට උග තේරෙන්නේ නැත්තේ මොකද්ද මේ කියන්නේ කියලා. ඒ කියන්නේ සමුදයයි වයයි දකින්නකොට ඉතර වෙලා ඉවරයි. දැන් දෙයක් ගැන කතා කරන්න බෑ. සංකත බව දැක්කොත්.
එහෙමයි.
ඉතර වෙන මාර්ගයේ තියෙන්නේ සමුදේ ධම්මානුපස්සී වාකාස්මින් විහෙරති, වය ධම්මානුපස්සී වාකාස්මින් විහෙරති, සමුදේ වය ධම්මානුපස්සී වාකාස්මින් විහෙරති. ඔය ඉතර වෙන මාර්ගය. ඒකට කියන්නේ කය කෙරෙහි. කියන කයකනේ කය කෙරෙහි. කායේ කය කෙරෙහි හටගන්නා ස්වභාවය හෝ දකිමි. වෙන ස්වභාවය හෝ දකිමි. එකත් අර තියෙන එකක්
නෙමෙයි.
අන්න වෙනසන ස්වභාවය හෝ දකිමි. වාසය කරයි. අන්න ඊතර වෙන මාර්ග කෘත්‍ය කියන්නේ. සතිපට්ඨාන කියන්නේ ඊතර වෙන මාර්ග කෘත්‍යයක්. මොනවා හරි මේක ගැන විස්තරයක් ලැබෙන ලැබ ගන්න තැන නෙවෙයි. මේක මේකයි කියලා නේද? ශරීරය මේ වගේ කියලා ලැබීමක් නෙමෙයි. ශරීරය කියන කතාව හේතුනේ මෝඩකමටනේ. සංකතයන්
එකක් දකින්න ගොඩක්.
එතකොට ඔන්න ඕකේ දැන් දැන් ඔන්න ඇත නැත කතාවක්
නැහැ.
හරි. එතකොට මතක තියාගන්න මේ සංකතය කියන සංකතයේ ලක්ෂණ කියන ඒවා ඉතලා ගන්න නුවණක් නෙමෙයි ප්‍රඥාවට අසු වෙන්න. කියන්නේ ඊතර වෙන මාර්ගය භාවිතාව කියන එක. එතකොට දැන් එතන අවසාන ලක්ෂණේ කියන්නේ පිටසඤ්ඤතත්තං කියන එක කියන්න අවශ්‍ය වෙනවද මේ ඊතර වෙන මාර්ගය?
අවශ්‍ය වෙන්නේ.
ඔව් දැන් පිහිටීමක් හරි අත්දැකීමක් හරි තියනවා නම් ඒක ඊතර වීමද නෑනේ
නෑ
පිහිටීමක් හරි අත්දැකීමක් හරි තිබුණොත් අපිට ඌක පවතිනකොට මෙන්න මෙහෙම වෙනස් වෙනවා හරි මොකක් හරි කියන්න වෙන්නේ ෂණයක් හරි ඇති වෙනව නැති වෙනව හරි කියන්න වෙන්නේ පිහිටීමක් හරි අත්දැකීමක් මොකක් හරි කියලා ගත්තොත් දැන් පෙර වෙන මාර්ගය කියන්නේ එහෙම එහෙම ප්‍රයත්නක් කතාවක් නෑ නේද එතකොට එතකොට ඉතර වෙන එකේදී පිහිටීමක් හරි අත්දැකීමක් හරි ඒ දෙක එකට යෙදෙන්න බෑ මාර්ගයේ පිහිටීමයි කියන්නේ දෙකක් පැවැත්මක් කියන කියමනයි ඉතර වෙන මාර්ග භාවිතය යන යමන් දෙක එකට නොයෙදෙනවා යෙදෙන්නේ එහෙනම් යෙදෙනවා නම් ඒක ඉතින් බුදුහාමුදුරන්ගේ දහම නෙමෙයි නිකන් හිස් වචන ගොඩක් විතරයි හරි ඔන්න ඔතන තේරුම් ගත්තොත් තමයි රහතන් වහන්සේ ගැන කතා නැත්නම් ආර්ය පුද්ගලයෝ ගැන කතා ටික
නැති වෙලා යනවා.
ඒක නැති වෙනානේ. ඒ එහෙම කිව්වේ ඇයි කියලා තේරුම් ගන්න පුළුවන්. අපි කරන්නේ ඔක ලෝකේ තියෙන දෙයකට ගලපන්නේ.
එහෙමයි.
ඒකට ඒ කියන්නේ නිවන් දැක්ක අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු නොවුන සේක පුද්ගලයෝ ඉන්නවනේ. ආර්ය පුද්ගලයෝ එතකොට ඒ කියන්නේ නිවීම සාක්ෂාත් වෙලා නැහැ තාම. හැබැයි මාර්ගයේ භාවිතයේ යෙදিলা ඉවරත් නැහනේ.
හරි.
සෝවන් වෙලා හිතේ අනාථපින් විසාක වගේ අය. ඒගොල්ල දැන් ලෝකේ තුල ජීවත් වීමක් තියෙනවා. හැබැයි ඒ අය පෘථග්ජනම ලෝකයේ තුල පිහිටමින් ජීවත් වෙන අය නෙවෙයි. ඒගොල්ලන්ට තියෙනවා මෙන්න මේ දැක්ම. මේ දැක්ම කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨියෙන් යුක්තයිනේ. ඒගොල්ලන්ට තියන්නේ නැහැ සම්මා දිට්ඨියෙන් යුක්තයි. පෘථග්ජන ස්වභාවය නෙමෙයි ලෝකේ දකින හැටි. එතකොට සම්මා දිට්ඨියෙන් යුක්ත සම්මා දිට්ඨිය පිළිබඳව ඇත යන බව හා නැත යන බව කියන දෘෂ්ටි ඉක්මවන මට්ටමක්. අපි දැන් නැත දෘෂ්ටියේ හරි නැත දෘෂ්ටියේ හරි ඉඳන් කතා කරන එකයි ඒක ඉක්මවා යන දැක්මේ ඉඳන් ඒක ගැන කරන විස්තරෙයි වෙනසක් තියෙන
ලොකු වෙනසක් තියෙනවා
ඔව් එකයි රස්සුතවත් පුතඥයි සුතවත් ආර්ය ශ්‍රාවකයි කියනකොට
දැක්මේ වෙනසක්
මේ එකම වචන කතා කළාට අතෙන්දි ඊතර වීමක් ඊතර වෙන පැත්තක් පෙන්වන්නේ බුදු දෙනා ආයේ ඕක ගැන මොකක් හරි දැනුමක් විස්තරයක් නෙවෙයි. ලෝකෙට ඇති කතාවක් කියෙදෙන්නම බෑ. එතකොට තමයි අර අන දැන් අර කච්චායන ගොත්ත එකේ කියන්නේ මේ හත ගැනීම. ලෝක සමුදයං කෝ කච්චායන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ නත්ථිතා. සානහෝති. ලෝක නිරෝධං කෝපච්ඡාන යත භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ අපිතා සානහෝති අනේ එතෙන්දි මෙන්න මෙහෙම වචන ටිකක් තියෙනවා උපාය උපාදානා අබිනිමේස විනිබද්ද උපය උපාදාන අබිනිමේස විනිබද්ද උපය කියන්නේ ලං වෙනවා නේද උපාදාන කියන්නේ අල්ල ගන්නවා අභිනිවේෂ කියන්නේ අර ඒක නිවාසය කරන එක දැස ගන්නවා විනිබද්ද කියන්නේ බැඳෙනවා නේද උපය උපාදාන අභිනිවේෂ විනිබද්ද ඔන්න ඔය විදිහ තමයි මේ ලෝකය
කරන්නේ
ඔව් ඉන්නේ ඔතන හරි උපය උපාදාන අභිනිවේෂ විනිබද්ද කයං පච්චාන ලෝකෝ යේ බුහියේන බොහෝසෙන් පංච උපාය උපාදානං හේතසෝ අදිත්තාන අපි නිවේසානුසය එතකොට මෙන්න මේ දැන් මේ සමුදයයි නිරෝධයයි දකින මට්ටමට එනකොට පංච උපාය උපාදානං හේතසෝ අර උපය උපාදාන චේතනාවක් තියෙනවනේ ඒකේ අදිත්තාන අබිනිවේසානුසය ඔන්න ඔය කියන කට්ටිය ඔය කියන දේවල් ටික න උපේති න උපාදීති නාදිත්තාපි අත්තාමේති කියන්නේ මම මමත් එක්ක අත් කියන එකත් එක්ක ඔය ඊයේදී එතන ලංවීම අල්ලා ගැනීම සිතෙන් දැඩිව ගැනීම වැද ගැනීම ලැබ ගැනීම කියන මේ මගේ ආත්මය කියන එකට නොඑළඹෙයි ඒකට එළඹෙන්නේ නැහැ එතකොට මොකද්ද එන්නේ උපදින්නේ නම් දුකම උපදී නැතිවන්නේ නම් දුකම නැතිවි ඒ ඒ ඒ නොවන එන්කොට දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති න කංකති සකයන්නේ හරි උපදිනවා නම් දුකමයි උපදින්නේ නැති වෙන්නේ නා දුකමයි නැති වෙන්නේ සක නොකරයි පිචිකිච්ඡා නොකරයි පරප්‍රත්‍ය රහිත නුවණක්ම එතන තියෙනවා. ආයේ කවුරුවත් කියා දෙන්නව නේද? මේ සම්බන්ධය තුළ ඒ නුවණ යෙදෙනවා. අපරප්ප පච්චයා ඥානමේවස්ස එත්ත හෝති. පරප්‍රත්‍ය එතන ඕනේ නැහැ. කවුරු හරි ඔබ දුකයි කියලා කියා දෙන්න ඕනේ නැහැ. ඒ ඥාණයටම ඒක තියෙනවා.
දුකේ ඥාන
උපදින්නේ ඇති වෙන්නේ දුකයි. ඒක ගැන සැක කරන්නේ නැහැ විචිකිච්ඡාවක් නැහැ. ඒක නුවණක්මයි.
දුක්ඛේ ඥානං කියනවා.
ඔව් මෙතකින්ම සම්මාදිට්ඨිය වෙනවයි කියනවා. එත්තවතාකෝ කච්ඡාන සම්මාදිට්ඨි හෝති. මෙතකින්ම සම්මාදිට්ඨිය වෙනවා. එතකොට මේ මොකද්ද මේ කියන්නේ? ඇත්ත නැත අන්ත ඉක්මවීම සම්මාදිට්ඨිය. එතකොට එයා දැන් පෘථග්ජනයාගේ කෝණයෙන් ලෝකේ ජීවත් වෙනව නෙවෙයි. අන්න එතනයි අර දැන් ඒ තාම රහත් වෙලත් නැහැ. බෑ අර සම්මා දිට්ඨිය හින්දා පෘථග්ජනයාගේ කෝණකින් ලෝකේ දිහා දකින්වත් නෙවෙයි නේ. ලෝකේ නැතුවත් නෙමෙයි දැන්. යන්නත් බෑ තාම. නිවන සාක්ෂාත් වෙලා නැහැ නේ. හරි. එතකොට දැන් ඔන්න අශෘතවත් පෘථග්ජනයාගේ දර්ශනයයි කෘතවත් ආශ්‍රාවකගේ දර්ශනය. එතකොට දැන් අශෘතවත් කෙනා නම් ඒ කියන්නේ නෑ සත්පුරුෂයෝ දැකලා නෑ. ඉද බික්කවේ අශෘතවත් පුතුජනෝ අරියානං අදස්සාවේ අරේ ධම්මස්සක්කෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සත්පුරුෂානං අදස්සාවේ සත්පුරුෂ ධම්මේ අපෝ විද දක්ෂණ සත්පුරුෂ ධම්මේ සප්පුරිසත් ධම්මේ අවිනීතෝ පඨවින් පඨවිතෝ සංජානාති පඨවිය පඨවිය කියලා හඳුනා ගන්නවා සංජානාති පඨවින් පඨිතෝ සංඤ්ඤත්වා පඨවින් මඤ්ඤති අන්න බලන්න පඨවිය පඨවිය කියලා හඳුනාගෙන පඨවියයි හංගිනවා හැංගෙන හරි ඒ අශෘතවත් වෙන ඒ කියන්නේ අර සංඥාව එකම මේක දෙයක් කියලා හඟිනවා. තදගතිය කියන එක අර සාස්වත ඇත කියලා මේ ලැබෙන දෙයක් නේ. එතකොට අනිත් එක්කේනා මොකද වෙන්නේ? යෝපිසෝ භික්ඛවේ භික්ඛු සේකෝ සේක කෙනා. අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේම. එයා අනුත්තර වූ නිවන. හරි? ඒ යෝගක්ෂේමං ඒ ක්ෂේමත්තේ යෙදීම පත්තේමානෝ විහෙරති ප්‍රාර්ථනාවෙන් වාසය කරයි. දැන් එයා ප්‍රාර්ථනාව කිව්වට අර වෙන අපේක්ෂාවෙන් එයාට මොකද වෙන්නේ? සෝපි පඨවින් පඨවිතෝ අභිජානාති. දැන් සංජානාති නෙමෙයි පඨවින් පඨවිතෝ අභිජානාති. ඒ කියන්නේ විශේෂයෙන් ප්‍රඥාවෙන් දැනගන්නවානේ අභිජානාති. අටවින් පටවිතෝ අභිඥාය අටවින් මාමඤ්ඤි. දැන් ඉස්සෙල්ලා පටවින් මඤ්ඤති දැන් පටවින් මාමඤ්ඤි කියන්නේ මොකද්ද? එහෙම ඒ හැඟීම ආවට ඒක ඔව් ඒකෙන් අයින් වෙන්න වගේ දැක්මකනේ ඉන්නේ. නිවන ප්‍රාර්ථනා කරන කෙනා එකනේ. ඒතර වීම වෙන මේක එන ගතිය තිබුණට ඒක බාරගන්නේ නැහැනේ. හරි එපා කියන විදිය. ඒකට මේ මූලපරියාරේ එහෙම එතකොට දැන් ඒක උදය වය දකින්නකොට සංකතේ උපාද වය දකින්න මිසක් අර පැවැත්මක දැකීමක් නෙවෙයි. උපාද වය දකින්න මිසක් පැවැත්මක දැක්ම යෙදෙන්නේ නැහැ. ඒ හින්දා ආර්ය උත්තමයේ කිසිදු ලෙසකින් නිත්‍ය සැප අත්ත යන සංඥාවෙන් යුතු ජීවිත පැවැත්මක නැහැ. එක තියෙනවා උන්ගේ සංඥාවද සංකත බවින් මිස සාස්වත යන දැකීම. සාස්වත යන දැකීම තමයි නිත්‍ය සැප ආත්ම කියලා කියන්නේ. ඒකට සංකත බවින් මිසක් සාස්වත දැකීමකින් නෙමෙයි ඒගොල්ලෝ ඉන්නේ. ඒකට ඒගොල්ලන්ට ඒගොල්ලෝ ජීවත් වෙද්දී ආර්ය උතුමන් ජීවත් වෙන එක අතීත අනාගත ආදී ලෙසට මොනවද එන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන පැවැත්මක් සිදු වෙනවා. ඒගොල්ලෝ ජීවත් වෙනකොටත් අතීත අනාගත ලෙසට රූප වේදනා සංඥා සංකාර විඥාන පැවැත්මක් සිදු වෙනවා. එය යථාර්ථ වශයෙන් සමුදේ වය දකිනකොට මම යෙදෙන්නේ නැහැ. මම නොයෙදෙන ලෙසට සක්කාය නිරෝධය ප්‍රඥාවෙන් දකිමින් මාර්ග භාවිතය වෙනවා. මාර්ග භාවිතය කියනකොට ඒ සක්කාය නිරෝධය ප්‍රඥාවෙන් දකිනවා. මොකද අර තියෙන ටිකට සක්කාය කියලා කියන්නේ. හැබැයි මාර්ග භාවිතය සක්කාය නිරෝධය ප්‍රඥාවෙන් දකිමින් ඒ මාර්ග භාවිතය වෙනවා. එසේ දැකීම සඳහා යෙදීමේ පැවැත්මම ඔන්නෝකට තමයි අර සංකතයේ තුන්වන ලක්ෂණය කියන තිතස්සඤ්ඤතත්තං පඤ්ඤාහති කියන කතාව යෙදේ. මේක පුළුවන් නම් තේරුම් ගන්න. ආර්ය කෙනාටත් දැන් මේ ටික යෙදීමේදී ඒක කොහොමද කියලා විස්තර කිරීම ප්‍රඥාවට කියන්න පුළුවන් තිතස්සඤ්ඤතත්තං පඤ්ඤාහති කිය. එදා අපිට හිතා ගන්න පුළුවන් කමක් නෙමෙයි. ඒ කියන්නේ සම්මා දිට්ඨිය නැතුව හිතා ගන්න පුළුවන් එකක් නෙමෙයි. අඥාණය. තිතස්සඤ්ඤතත්තං අඥාය කියන එක. ග්‍රේක අර අපි අර විපරිණාමයයි අරවයි මේවයි කියලා ගලපන්න ගිහින් ආයේ ලෝකෙට අහු වෙන ගතියක් තියෙනවා. ඒකට මේ කියන්නේ මේ ඊතර වීම තුල ඥාණය යෙදීමක් මිසක් ආපහු මේ තියෙන දෙයක් ඇති වෙනව නැති වෙනව නැත්නම් ෂණයක් වේගයක් ওই කතාවලට යන්න නෙවෙයි.
එතන මට තේරුම් ගන්න බැරි වෙලා තමයි තිබුණේ. දැන් නම් පොඩි අවවාදයක් ලැබුණා මගේ. උපාද තිති බංග කිව්වම තිතිය කියන එක නම් සම්පූර්ණ වැරදි කියලා හිතා ගන්න පුළුවන් කම තමයි.
කියලා නැහැ. බුදුහාමුදුරුවෝ උපාද තිති බංග කියලා නැහැ. ඒ අපි හදාගත්තා.
ඒක තමයි මේ අපි ධර්මය කරනකොට ඒක අහු නැහැ මට. එතකොට මට ඒක තේරුම් ගන්න බැරි වුණා. ඊට පස්සේ ආපහු බලනකොට තිතස් අඤ්ඤත්ස්ස කියලා තියෙනවා. එතකොට අර වෙනස් වීමෙන් පවතින ස්වභාවයක් කියලා තමයි තේරුම් ගන්න තිබෙන්නේ. ඒකත් මට ගන්න බැරි වුණා. එතන මට ප්‍රශ්නයක් ලොකුවට තිබුණා. ඒක දැන් පොඩ්ඩක් විඳ ගන්න පුළුවන් වගේ.
ඉතින් සම්මා දිට්ඨිය නැතුව අපි ලෝකෙට අයිති විදිහට වචනවල තේරුම් දුන්නට මේ බුදුහාමුදුරුවෝ පෙන්නන ඊතර වෙන අර්ථයට කිච්චු වෙන්න බෑ.
එහෙමයි.
ඒ කියන්නේ මේ බුදුදහමේ උණුසුමවත් ලැබිලා නැහැ. ඔය ටිකක් ගැන දාගෙන කතා කරනකොට.
එතකොට
අයිති කතාවකට ගලපන්න හදනවා මේ. අපි දන්න එකට ගලපන්න හදනවා බුදුහාමුදුරුවෝ කියපු.
එහෙමයි.
හරි. ඒක තමයි අභිධර්මයේ ඉගෙන ගන්නකොට වරද්ද ගන්න තැන. පෙර වෙන දැක්ම ඇතුව බැලුවොත් අභිධර්මයේ කිසිම වැරද්දක් නැහැ. අපි අභිධර්මයේ ඉගෙන ගන්නේ ඉතින් දැක්මක් ඇතුව නෙමෙයිනේ. අපි දන්න එකට ගලප ගලප අර වචන ටික පද පරම වෙන්නනේ හදන්නේ. ඊට පස්සේ වචන ටික දැනගත්තහම අන්න මං සෝවන් වුණා හරි අක්කරි කියන தත්ත්වෙටම එනවා. ඉතින් ওই ටික පාඩම් කරගන්න. ඒක දැක්මක් වෙන්නේ නැහැ.
ඒකේ වැරද්ද මට තේරුණා. මොකද මම අභිධර්මයේ ඉගෙන ගත්තේ මට ඕන කමකටත් නෙමෙයි. දහම් පාසලේ උගන්වන්න ඕන නිසා. එතකොට ඒ පොතේ තියෙන එක ගිරව වගේ කටපාඩම් කළා කියලා දුන්නා මිසක් මට ඒක ලොකු තේරිච්ච තැන් තිබුණා. සමහර තැන් මට තේරුම් ගන්න බැරි වුණා. ඒක මම කියන්න ඕන.
මේ දැක්ම එනකොට ඒ අභිධර්මයෙන් බුදුහාමුදුරුව කොච්චර ගැඹුරු ඈතරවීමක් පෙන්නලද කියන එක දකින්න පුළුවන්. අර කීපෙ විදියට ගැලපීම නෙයි.
එහෙමයි.
දැන් අභිධර්මයේ වැරදි නෙමෙයි. අභිධර්මයේ අපි තේරුම් ගන්න විදිය තේරුම් කරන විදිය වැරද්දක්
තියෙනවා. ඒක මට තේරුම් ගන්න බැරි එක මගේ මොඩකම කියන එකයි මම මේ කිව්වේ.
ඈ ඒක තමයි මේ නුවණ එනකොට පේන්නේ අපි අර පුදක් යන ස්වභාවිත වචන ටික අරන් ඒ ටික ගලපන්නේ.
එහෙමයි.
මේ අභිධර්මයෙන් පෙන්වන්නේ ඊතර වෙන දර්ශනේ රූප අනාද රූප චෛතසික කියන ඒවා සංකත ධර්ම කියලා
පෙන්වන්නේ
සංකතයි සංකතයි කියන්නේ ඊතර ඊතර වෙනවා කියන්නේ අසංකතයට යන්නේ
එබැවින්
අපි වෙලා තියෙන්නේ අරක දේවල් කරගෙන ඒකට එක එක ගල්ප ගල්පයි ඉන්න
එහෙමයි
අටවිසි රූපයි ඉස්සසුණමයි ඔය තියෙන දේවල් කරගෙන ඉන්න අරසාස්
ඒ විගණ ගැනීම ටිකක් උදා වුණා මේ සමහර වෙලාවට දේශනා තේරුම් ගන්න අර
ඒ තේරුම් ගැනීම ලෝකෙටයි තේරුම් ගැනීම නිසා මිසක් ඈතර වීමක් නෙවෙයි දැනුමක්
මොකටද කියන්නේ අපේ තේසර ලෝකෙටයි තියවන්නේ කරේ
ආ ඒ දැන් ඔය සංකත බවත් එක්ක බලන්නකෝ ඇයි ඒවා සංකතයි කිව්වේ
එහෙනම් දැන් තේරුණා
රූපය කියන්නේ මේ තියෙන කයක් ගැන තියෙන කතාවක් නෙවෙයිනේ සංකත සිත කියන්නේ මේ තියෙන ක්ෂණයක් අස වෙනස් වෙන දෙයක් කරන්න නෙමෙයි ඒකත් සංකත බව.
එන
අතර වෙන. චෛතසික කියන්නේ මේ සංකත බවයි දකින්න. ඒකට මේ තීනිමානි වික්‍රේ සංකතස්ස සංකත ලක්ෂණානි උපාදෝපඤ්ඤායති වයෝපඤ්ඤායති. ඊතස අඤ්ඤතත්තම් පඤ්ඤායති. නවා ගැනීමක්. මේ. නේද?
එහෙනම්
අපි අරක පනවා ගැනීම නෙමෙයි අරක අපිට ස්ථිර කරගන්න. එහෙනම් ඒ ඒ ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. හරි. දැයි තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ගොඩාක් ගොඩාක් පිං නිද පිරුගේ සෑ හා නිබ්බාන සම්පත්තියම ලැබේවා. තෙරුවන් සරණයි. මට කියන්න මට ගොඩක් කරුණු අද පැහැදිලි කරලා දුන්නා ගොඩක් වෙලාවක් ගත්තා ඉතින් මට දැන් අමුතු පණක් ලැබෙන වගේ තේරෙනවා ඒකට ගොඩක් ගොඩක් පිං තේරුණා සරණයි
හොඳයි හොඳයි තේරුණා සරණයි අනිත් අයට තියනද මොනවා හරි දැන් මේ අපිට තියෙන ලොකුම අමාරු දෙයක් තමයි අර රහතන් වහන්සේ ගැන කියන දේවල් ටික ඔය ඔය ප්‍රශ්න වලට උත්තර එනවා මෙන්න මෙහෙම මේ සංකත ස්වභාවය තව තේරුම් ගන්න. එතකොට දැන් පැවැත්නේ ආකාරයත් අපිට ඒ කියන්නේ මාර්ග භාවිතය කියන්නේ මේ හිතන එකක් නෙමෙයි. ඥානයකට අසු වෙන කෝණයක්. ඒකයි අපේ කෝණේ වෙනස් වෙන්න තියෙනවා කියන්නේ. දහමක් අහනකොට මේ අපි ඉන්න කෝණයෙන් බලලා හරියන්නේ නැහැ. අපේ ෆ්‍රේම්වර්ක් එකෙන් බලලා හරියන්නේ නැහැ. මේ අපි දන්න ටික අයින් කරලා ඇහෙන දේට යොමු වෙලා ඒකත් එක්ක විමසන්නවා. එතකොට මේ පැවැත්ම කියන එක යෙදීමේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පැවැත්ම කියන එක. ඒ යෙදීමම කියන්නේ පැවැත්ම. පැවැත්මක් කියන්නේ මොකද්ද? සක්කාය. මේ පැවැත්ම යෙදීම කියන එකම ඒ සක්කාය. සක්කාය. ඒක ඊතර වීමක් නෙවෙයි. ට තේරුම් ගන්න මේ පංචස්කන්ධය කියන්නේ ස්කන්ධය කියන්නේ ඊතර ඊතර වීමක් නෙවෙයි යා මතක තියාගන්න. ඒ කියන්නේ රහතන් වහන්සේ ගැන නෙමෙයි මේ විස්තර කරන්නේ. ඒකත් මේ පැවැත්මේ දැක්ම. පැවැත්මේ දැක්ම. රහතන් වහන්සේගේ පැවැත්මක් ලෙස ගත් විට ඒකත් විස්තර කරන්නේ පංච උපාදානස්කන්ධ විදිහට තමයි විග්‍රහ කරන්නේ. අතන තමයි අපිට ඔය තේරුම් ගන්න අමාරුම තැන. කියනවානේ රහතන් වහන්සේත් ඉතින් පංච උපාදානස්කන්ධයේ උදයය බලනවා කියලා කතාවක් එනවනේ. ඒක රහතන් වහන්සේගේ කියනවට වඩා රහතන් වහන්සේගේ පැවැත්ම විග්‍රහ කිරීම පංච උපාදාන ස්කන්ධ ලෙස විග්‍රහ කිරීම මේක ඒ කියන්නේ සාමාන්‍ය විදිහට හිතා ගන්න අමාරුයි. අපි හිතන්නේ රහතන් වහන්සේත් මෙන්න මේක බල බලා ඉන්නවා කියලා. එහෙනම් රහතන් වහන්සේට ඕවා බලන්න ඕන කම නැහැ. ඊතර වෙලා ඉවරයි. හරි. ඒකට අර නිකන් කොට්ටිත සූත්‍රේ සීල සූත්‍රේ තියෙනවානේ ආතාපි කෝ ආවසෝ පොට්ටිත ඉමේ පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අසතෝ ආබාධතෝ අරතෝ අලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ මනසිකා සබ්බ කොට්ටතිනි රහතන් වහන්සේද මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස දුක් ලෙස රෝග ලෙස gadu ලෙස උල් ලෙස අග ලෙස ආබාධ ලෙස අනුංගේ ලෙස පරතු වෙනස්සන ලෙස ශූන්‍ය ලෙස අනාත්ම ලෙස යෝනිසෝ මනසිකාර කරයි. ඕක කියනකොට අපිට හිතෙනවා මේ ඔන්න නිවනක් ඔය වගේ කියලා. එහෙම නෙමෙයි මේ කියන්නේ ලෝකයේ සිටින රහතන් වහන්සේ ගැන කතා කරන විටද ඒක විස්තර කරනවා. පංච උපාදානස්කන්ධය ආශ්‍රයෙන්මයි පැහැදිලි කරන්නේ. පංචස්කන්ධ ලෙස රහතන් වහන්සේගේ පැවැත්මට කතා කරලා නැහැ කොහෙවත්. පංචස්කන්ධ කියලා රහතන් වහන්සේගේ පැවැත්මට කතා කරලා නැහැ. එහෙනම් රහතන් වහන්සේට තියෙන ස්කන්ධ විතරයි උපාදාන නැහැ කතාවක් නෙමෙයි මේ කියන්නේ. පංචස්කන්ධ ලෙස රහතන් වහන්සේගේ පැවැත්මට කතා කරන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ ගැනයි අර කියන්නේ. රහතන් වහන්සේ ගැන කතා කරන්නේ. ඒකට යථාර්ථයේ දැකීමට යොමු වීම පෙන්වීමේදී නම් මේ අපේ ස්වාමීන් වහන්සේගේ පොත කියවන්නේ යථාර්ථයේ දැකීමට යොමු වීම පෙන්වීමේදී ස්කන්ධ පෙන්වලා තියනවා. යථාර්ථයේ දැකීමට යොමු වීම පෙන්වීමේදී ස්කන්ධ පෙන්වනවා. උපාදාන කතා නොකර කන්ද පමණක් පරියායක් ලෙස පැහැදිලි කරන සෑම තැනම හරි උපාදාන කතා කරන්නේ නැතුව කන්ද පමණක් පරියායක් ලෙස පැහැදිලි කරන සෑම තැනම මුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්ම පරියාය පැහැදිලි කරනවා. එනම් දහම් නොවන ඇතිවීමත් සමග පවතින ආකාරය යථාර්ථයේ වශයෙන් නේතම් මම මගේ නිමේ ලෙස දැකීමට යෙදීම ඉස්මතු කරලා පෙන්නනවා. ඒ පරියායස් විදිහට ඒක මාර්ග භාවිතය නෙවෙයි. මාර්ග භාවිතය වීම යථාර්ථයේ දැකීම. ඒකට කතාවක් යෙදෙන්නේ නැහැ. හරි. තෙරුවන් සරණයි. ඒ ටික පුළුවන්නම් තේරුම් ගන්න. එතකොට ඔය රහතන් වහන්සේ ගැන තියෙන ප්‍රශ්න එන්නේ නැහැ. එතකොට ඒ ප්‍රශ්නේ එන්නේ අපි ලෝකේ මට්ටමට ඔය දහම කලසන්නේ යෑම තුලයි අපිට මේක තේරුම් ගන්න බැරි. හොඳයි. තේරුවන් සරණ.
ඒකනේ ડોක්ටර් ඒක ලියා හරිය ડોක්ටර් මේ වතුරේ ඉන්න බල්ලා ගැන ගොඩ ඉන්න බල්ලා අපෙන් අහන ප්‍රශ්න වගේ නේ ડોක්ටර්.
අන්න හරි.
රහතන් වහන්සේ කියලා වතුරේ ඉන්න බල්ලා ඒ වගේ ගන්න පුළුවන් ඒක දැන් අර.
ඒ අපිට කියන්න ඇයිද ඕක ගන්න අද ඔය කියපු වචන ටික ගඩක් කුලක් දුකක් රෝගයක් ආබාධයක් වගේ වචන ටිකක් තමයි කියන්න වෙන මම කියන්න ඒක ඉතින් එයා බල්ලට දාගෙන එක ගැලපුවොත් එහෙම ලොකු වැරද්දකට යනවා අර ඉතර වෙන දර්ශනේ. රහතන් වහන්සේ ගැන ඥාණයට අහු වෙන ටික කියද්දී ඒක අපි ඉන්න රහතන් වහන්සේට දාගන්න ගියත් ඉතින් අපි අර වතුරේ ඉන්න බල්ලා වයසට යනවා කියුවා වගේ තමයි. ඒක තේරුම් නැති කතාවක් කියන එක අපිට තේරෙන්නේ නැහැ දෘෂ්ටියේ ඉන්නකම්. ඒ පරියායක් විස්තර කරන බුදුහාමුදුරුවෝ අපි හිතනවා ඒක මාර්ගය කියලා. ඒ මාර්ගය නෙමෙයි පරියාය
කියන්නේ. ඒතර වෙන මාර්ගය තියෙන්නේ. ඒ පතා අදාළත් නැහැ.
මාර්ග කෘත්‍යය. හරි නිකන් පරියායක් විදිහට ඉතින් ඒක ඒක කිව්වට ඒක තේරුම් ගන්න ඥානය තියෙන්න ඕනේ. ඥානයකට දකින විදිහ නේ පරියායක් විදිහට විස්තර කරන්න. චතුරාර්ය සත්‍ය කියලා දුක්ඛාර්ය සත්‍ය කියලා කිව්වට අපිට ඔබ තේරුම් ගන්න විදිහක් නැහැ. අපි දන්න එකට ගලපන්න. දැක්ම තුල අවබෝධ වෙන ඥානය. හරි. එහෙනම් අපිට ඕන ওই ඥානේ මොන වගේද කියලා අපේ දැනුමක් කරගන්න. මේ දැනුම ඉක්මවා යන දැක්මක් ඥානය කියන්නේ. පෙරුවන් සරණයි. ඉතින් මේ මේවා තේරෙන්නේ නැහැ. මම කිව්වෝ. ඒකයි මේ 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 පොතක් කිව්වහම කියෙව්වහම අපි හිතනවා අන්න කියවලා ඉවරයි හරි තේරුම් ගත්තා. එහෙම නැහැ මේක ආයේ ආයේ බලනකොට මේ තේරුම් ගත්ත කියන එකම මෝඩකමක් කියලා. ඒයි මේවයි කොච්චර දේවල් තියනවාද? හරි. ආව අද ගොඩක් මේ කිව්වේ 35 සංකතේ ලක්ෂණ කියන පරිච්ඡේදය. ඒකට අපි මේ සතිය අර ඛණ්ඩයි උපාදානස්කන්ධයි කතා කළානේ. අන්න ඔය දෙක එකට යන්නේ. කියන්නේ 34 ඛණ්ඩහ උපාදානස්කන්ධ 35 සංකතේ ලක්ෂණ. ඔය මං හිතන්නේ මේ ගාක් ඉවසිල්ලෙන් සිහියෙන් නැවත නැවත කියවන්න තේරුම් ගන්න උත්සාහ කරන්න. අපිට වැටහුණා කියලා හිතුවට ප්‍රඥාවට එන එකට වඩා ආයතන මට්ටමින් ගැලපීමක් විතරයි වෙලා තියෙන්නේ. දැන් ඒක ඉක්මවා යන දැක්මක් තමයි පොදු කෙනෙක් මතු කරන්නේ. එහෙනම් ඉතින් මෙහෙමයි කියලා අපිට තර්කෙන් අල්ලන්න අමාරුයි. වෙයි තර්ක කර කර විමසන්නත් ඕන. තර්කයට අහුවෙන එක හරි කියලා ගන්නත් හොඳ නැහැ. මම දැනගත්තා කියන තැනට යන්නත් හොඳ නැහැ. මේකමයි සත්‍ය අනිත්‍ය ඒවා බොරු. ඉද මේව සත්‍යං. මොග්ගමඤ්ඤං කියන තැනට ගියොත් මාර්ගය එතනින්ම ඉවරයි. ආයි දහමේ උනසුමත් ලැබෙන්නේ නැහැ. මේකමයි හරි කියලා ඉන්නේ නැතුව අපි තව තව ඇහෙන දේට අනුව විමසන්න. ප්‍රශ්න තියෙනවද? තෙරුවන් සරණයි.